අර ඒක ප්‍රශ්නයක් තියෙනවා. මේ ලෝක සත්වයා පංචකාම ආස්වාදයන් විඳීමට යාමේදී විවිධාකාර දුක් වේඩාවලට මෝන දෙමින් ඒවා උදාකර ගැනීමට සිදුවේ. මෙම දුක් වේඩා ජරා මරණ හේතුවෙන් හටගන්නේ ඒවා ලෙස හඳුනා ගන්නා ආකාරයේ උදාහරණ සහිතව පහදලා දෙන්න කියලා එක ඉල්ලීමක් තියෙනවා. ජරා මරණ දෙකත් එක තමයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස පහළ වෙන්නේ. දැන් මේ ජරා මරණ දෙකක් ඇති වෙනවා කියන එක මෙතන මුල ඉඳලා මේක තෝරා ගන්න ඕන කාරණයක්. ජරා මරණ දෙක නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස පහළ වෙනවා කියනකොට අපි අකමැති දේවල් වලට ජරාවක් මරණයක් තියෙනවා. ඒතර අකමැති දෙයක් ඒක ජරාව කියලා කියන්නේ ඒකේ වැහැරිලා යාම. මරණය කියන්නේ ඒක කෙලවර වීම. ජරා මරණ කියලා වචන දෙකක් තියෙනවා පිළං. ඒ ජරා මරණ දෙකෙන් කියන්නේ යමක ගෙවිලා වැහැරිලා යාම සහ එහි අවසානය. නැවත ක්‍රියාත්මක කරන්න බැරි විදිහට කෙලවර වෙලා යන එකට කියනවා මරණය. ඒ තත්ත්වෙට ක්‍රමක්‍රමීපත් වෙලා දුර්වල යන එකට කියනවා ජරා. මෙන්න මේ ජරා මරණ කියන එක ලෝකේ සියලුම හටගත් වස්තුන්ට තියෙනවා. මේ හටගත් සියලු වස්තුවම අප්‍රිය අමනාපේ ප්‍රියමනාප විතරක් නෙමෙයි අප්‍රිය අමනාපේ වස්තු යතර හොල්තරන් තියෙනවා. වැඩි හරියක් තියෙන්නේ අප්‍රිය අමනාපේ. ඒවත් ලෝකේ ඉස්සෙල්ලා තිබුණේ නැහැ, කොයි මොහොතක හරි උදා වෙච්චා. ඒවත් හටගත් ඒවා. ඔය ඉපදීම ජරාව මරණය කියන කොට. ඒ වගේම අපි හිතාගෙන මේ මිනිස්යාවව සත්වයේ ඉපදීමයි සත්වයේ ජරාවට පත් වෙලා කෙස් පැහැෙනවා, ලොම් ඇකිලිලා යනවා, හැලෙනවා, හැම ඇකිලිනවා, දත් වැටෙනවා කියන ඒ ජරාවයි නැන ඒතර නිහගේ සත්වෙන් චුත වෙලා යනවා මරණය කියන ඔය ටික සීමා කරන්න බෑ. ඒක මේ සත්වයේ තිබෙන්නා වූ ජාති ජරා මරණ කියන උතුරට අයිති වෙන හරිය විතරයි. එතකොට ජාති ජරා මරණ කීට අයිති වෙන ඒ කුරසල මින්ම ආජීවී දේවල් වලත් උපතක් තියෙනවා. ඒක ඒකේ ජාතිය. ඒකේ වැහැරීමක් තියෙනවා නේද? මරණය කරා ගමන් කරනකොට ඒ තිබෙන ආකාරය නෙමෙයි, ඒක වෙනස් වෙලා කෙරෙවල යනවා. ඒකේ ජරාව. ඒකේ අවසානයක් වෙනවා, ඒකත් මරණය. එහෙනම් මේ ලෝකේ සත්වයාට වැඩි හරියක් තියෙන්නේ දුක්ඛ සහගත ජාති උපදිනවා. ඒවත් ජරාවටපත් වෙනවා, ඒවත් මැරෙනවා. දැන් ඉස්සෙල්ලා තිබිච්ච නැති එකක් යම් හේතුවකින් නරක එකක් ලැබුවොත් හටගත්තන ඒ නරකයේ ජාතිය. යම් කිසි අවස්ථාවක අපාය උපන්න යම් කිසි සත්වේ, එහෙනම් සත්වයාගෙත් ඒකත් ජාතිය. ඒකත් වැහැරලා වැහැරලා ජරාවට ගියාල් කියන්නේ ඒකත් ඒ වාසේ ඉවරයි. ඒ කියන්නේ ඒවත් තියෙනවා අවසාන මොහොතක තමයි අන්තිම අවස්ථාව දකින්නේ. එතකම කර්ම ශක්තියෙන් බලගැන්නේ බලගැන්නේ ක්ෂණික මරණය සිද්ධ වෙනවා. නමුත් කර්ම ශක්තිය නිසා ඒ සම්මතය තුළ අවුරුදු කෝටි ගණනක් ඉන්න වෙනවා. සීමා කරන්න බෑ කොයි වෙලාවද කියලා. ඒක ඒ කර්ම ශක්තියේ ගෙවී යාමේ අවසානයේදී එතරම් මරණය සිද්ධ වෙනවා. හරි වැඩි අපායම මලන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසය කියනවාද ඒක? හැබැයි ලොකු ප්‍රශ්නයක් උදනක් තියෙනවා තෝරා ගන්න ඕනේ. හරි ගැඹුරු තැන්. සියුම් තැන්. ගැඹුරු නෙමෙයි සියුම්. තෝරා ගන්න ඕනේ ඒකයි. අපි හිතමු යම්කිසි මිනිස්සේ මහා අසෝචි වලක වැටෙනවා. දැන් ඒක අක්‍රීයයි. මහා ජරා වල තමයි. අනේ මහා බේරගනියෝ කියලා කෑ ගහනවා. මහා ගොඩට ගනියෝ කියලා කෑ ගහනවා. අනේ මම මරණියෝ කියලා කෑ ගහනවා. දුනියගේ දුක් විඳින බෑම ජරා ගොඩේ මම මරණියෝ කියලා කෑ ගහනවා. දැන් හිතලා බලන්න ඕන දෙයක්. ගින්නකට කොටු වෙනවා. ඒ මෙහෙම පිච්චි පිච්චි එනවා. මම බේරගනියෝ කියලා කෑ ගහනවා විතරක් මට දුක් විඳින බෑ මම මරණියෝ කියලා කෑ ගහනවා කාටද? මෙතන විරස දකින්න ඕන. එන අපිට එකක් තියෙනවා කොහේ කොච්චර දුක් විඳා. එක බලාපොරොත්තුවක් තියෙනවා ජීවත් වෙන ආසාව. ජීවත් වෙන ආසාව ලෝකයා සැප වශයෙන් බාර ගන්න. ඒ ආස්වාදයේ ප්‍රිය නිසා මధుර නිසා තමයි ලෝක සත්‍යය ඒක ජීවත් වෙන්න ආසා කරන්නේ. ජීවත් වෙන සත්වයාට විඳින සිද්දෙනා විවිධාකාර දුක් කරදර. ඒවට අකමැති. කොච්චර දුක් කරදරවත් ජීවත් වෙන්න කැමති ඒවට අකමැති. දුක් කරදර වලට අකමැති ජීවත් වෙන්න කැමති. ජීවත් වෙන්න කැමැත්ත තමයි ප්‍රධාන දුකට හේතුව. දුක් කරදර තමයි ඒ වාසේ ගියාම විඳින සිද්දෙන දුක් කොට. යතර ප්‍රධාන කාරණේ දකින්න ඕන. මේ දෙකම ලෝකේ උපදිනවා. ඕකේ මුලක් තියෙනවා. සත්‍ය ආරම්භයේදී එකපාරකම ආරම්භයේදී කියන්නේ යම්කිසි කාලයකදී අනන්තයේ පටන් ඉන්න සත්‍යයට යහපතක් අභිවෘද්ධිය සිද්ධ වෙන මඟ පාදා ගැනීමට යම්කිසි ක්‍රමවේදයක් තිබුණා මුලදී. ඒ මුලදී කියලා කියන්නේ සත්‍යයේ ආදි මුල ගැන කතාවක් නෙවෙයි ඒ කියන්නේ. බ්‍රහ්ම කල්පීය මිනිස්යෝ කියලා මේ ලෝකයක් විනාශේලා ගියහම ඒ දස දහස සක්වරක් කියන ඒ සීමාව සම්පූර්ණ විනාශ වෙලා අලුතෙන් ලෝක ආරම්භය කියන ක්‍රමවේදයක් තියෙනවා මේ ලෝක ස්වභාවය. ඒක ලෞත්‍රා බුදු වැසින් දැකලා දේශනා කළා තියෙන දෙයක්. අන්නේ වගේ හටගන්න කාලෙක අර බඹරෝ උපන්න ලෝක සත්‍යෝ ක්‍රමක්‍රමයෙන් ආයසරයක් කියන අන්තකල්ප ගන්නා ගිහලා ලෝකේ ආරම්භිලා හැදුනහම උප්පත්ති වශයෙන් මේ ලෝකෙට මනුෂ්‍ය උප්පත්තියකින් එන ක්‍රමයක් තියෙනවා කියලා පෙන්නනවා. බ්‍රහ්ම කල්පික මනුෂ්‍යය කියලා කියන්නේ බ්‍රහ්ම ස්වභාවයෙන් නිසා මෞකසකින් ඇදී උපන්න නෙමෙයි. බ්‍රහ්ම කායිකත්වයේ තුලින් ඇති වෙන පරිවර්තනයක් වෙලා මිනිස් කායකට පරිවර්තනය වෙලා කාලයක් යනකොට ගණීවාන ශරීරය ඇති වෙන ක්‍රමවේදයක් තියෙනවා. ඔන්න ඔය කාලෙදි ලෝක සත්‍යව පව කරගන්න හේතුවක් තිබුණේ නැහැ. බ්‍රහ්ම ලෝකයේ ඉඳලා හිටන් මෙහාට අලුතෙන්ම ආරම්භලා අර ඕපපාතික උප්පත්තියකින් මේ ලෝකෙට එනකොට කාටවත් සිංහියක් හිංසාවක් කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මමත්වයෙන් මමයේ මගේ කියන අල්ලා ගැනීමේ බැදෙල්ල දෙයක් ලෝකේ තව ගොඩ නැගිලා තිබුණ නැති නිසා එහෙම හේතුවක් මුලදී පටන් ගන්නේ නැහැ. අන්න එහෙම කාලෙක ඉන්නකොට අපායත් නැහැ. ඒ කාම ලෝකෙත් නැහැ. කාම ලෝකෙට ආරම්භයේ පටන් ගත්ත මුල් කාලේ ඔය එකක් වතාව පහළ වෙලා නැහැ. එච්චර ගැඹුරට ඇවිදිලා නැහැ. කපනවා කරනවා ගහනවා මරිනවා කියන ඒවා හිංගි හිංසා කරනවා කියන ඒවා ආ කෙනෙකුට හිදෝනවා කියන ඒවා එහෙම එකක් ඒ කාලේ නැහැ. එහෙම දෙයක් වෙන්න හේතුවක් නැහැ. මොකද යමක් අසීමිතව තියෙනවනේ. ඊ අසීමිතව තියෙන දේ නිසා ගහමරා ගන්න රණ්ඩු වෙන්න අවශ්‍ය නැහැ. ඒක උදුරා ගන්න අවශ්‍යයක් නැහැ. දැන් අපි හුස්ම ගන්නවා. තව කෙනෙක් ඇවිත් හුස්ම ගන්නවා තව දෙනෙක්. තවත් අය ඔක්කොම එකලා හුස්ම ගන්නවා අරිනවා. මේ වාතේ ඒකව හුස්ම ගන්න එපා. මට ඉතින් අපි හුස්ම ගන්න මේ වාතේ. දෙන්න ඇතෝ මේ හුස්ම ගන්න වාතේ මට ඕනේ. එහෙමත් එකක් කියනවාද අපි? කාටවත් කියන්නේ හිතෙනවද? අනික් කෙනෙක් හුස්ම ගන්න එකට විරුද්ධ වෙන්නේ කාටවත් හිතෙන්නේ නැහැ. ඒ මොකද වාතේ හුස්ම ගන්න අත්‍යවශ්‍ය ඕන තරම් ඇතිපදන් තියෙන නිසා. තව කෙනෙකුට තව කෙනෙක්ගෙන් ඉල්ලා ගන්න දෙයක් ඒක නැති නිසා ඒකට පොර කන්න දඟලන්න දෙයක් නැහැ. හුස්ම ගන්න වාතේ දන් දෙන්න යනවා නම් ඉතින් කොහොමද දන් දෙන්නේ? ඉතින් එනාර මරණාසන්න මොහොතක ඔක්සිජන් දෙන්නවා වගේ එකට මේ කාලේ හැටියට නම් ඒකත් පොඩ්ඩක් තියෙනවා. ඒ වගේ අවස්ථාවක එහෙම නැතුව මේ සාමාන්‍ය ස්වභාවික ලෝකේ උඹට හුස්ම දන් දෙන්නද මං කියලා හෙව්වොත් හා කියන ගන්න දෙයක් තියෙනවා. මට ඕනේ නැහැ උඹෙන් ගන්න මට ඕන තරම් තියෙනවා. කාටත් ඔය දේ කියයි. එන ඔය කාලේ වුණාට දන් දෙන්න දෙයක්වත් නැහැ. පොර කන්න දෙයක්වත් නැහැ. අර ගන්න දෙයක්වත් නැහැ. අද වෙනකන් හුස්ම පිළිබඳව. එන්න මේ වාතේ. මෙන්න මේවත් මේ සියලු දේ සත්‍යයට අවශ්‍ය කරන සියලු දේ සියලු ආකාරයෙන් පූර්ණව ඇතිවදන් තියෙනවා. තව කෙනෙක්ගෙන් උදව්වක් උපකාරයක් කියන අවශ්‍යතාවය නැති මට්ටමල තියෙනවා. ලෝක සත්‍යයන් රණ්ඩු වෙන්න පොර කන්න දඟලන්න මම කියන්නේ මගේ කියන්නේ බදා ගන්න දෙයක් නැහැ. ප්‍රයෝජන ගන්නවා විතරයි. මෙන්න මෙහෙම ලෝකේ කාලයක් තිබුණ අනාදී ආහාරයත් එහෙමයි. එහෙම ක්‍රමවේදයක් තිබුණා ලෝකේ. අද මේ වාතය අපි ප්‍රයෝජනට ගන්නවා වාගේ මේ ලෝකේ ඇතිවදන් ආහාරයන්ගෙන් පිරලා ඒක මේ අපි දැන් වත් එහෙම නෙමෙයි. ඒ කාල සීමාව ඉදිරිච්ච එක්තරා ගන්ධය ආහාර කරගෙන මුල් කාලයක් ජීවත් වුණා. සුවඳ ආහාර ගන්ධයක් වශයෙන් ඉන්න සියුම් කොටසක් තියෙනවා. ඒ ගන්ධයත් ඇති ඒ කාලේ ගන්ධබ්බ කියලා හැම අපි කියන්නේ අන්න ওই කාලේ මුල්ම කාලේ ඊට පස්සේ රසයේද ගන්න පුළුවන් ඉන්නා වූ භෝවි පටක කියන කොටසක් මේ මුළු ලෝකේ හැමතැනම තියෙන ගස්කොළන් එහෙම දෙයක් නැහැ. ගේවල් දොරවල් එහෙම ප්‍රශ්නයක් නැහැ. ආකාශචාරීව ගමන් කරන්න පුළුවන් ස්වභාවයක් තියෙන. වැහි වලාකුල් අරවා මියත් දින වැස්සට දෙමිනවා හීතල තින්න ඕවා මියා කිසි දෙයක් තිබුණේ නැහැ. තමන්ගේ ශාරීරික ආලෝකයක් එන යන්නේ අනතර දවල් වාගේ කොතරකවත් වෙනසක් නැහැ. කෑදවල් පෙන්නන්න ඉරහඳ තිබුණෙත් නැහැ. එහෙම දෙයක් තිබුණ නැති මෙන්න මෙහෙම අමුතු හේවක් ස්වභාවයක් තිබිච්ච කාලයක් මේ ලෝකෙ තිබුණ බ්‍රහ්ම කල්පික මිනිස්සුය කියන්නේ ලෝක ආරම්භය ඔන්න ඔහම එකක්. ඉතින් අන්‍යමය කාල සීමා තුළ ලෝක සත්‍යයට කෙනෙක්ගෙන් ඉල්ලා ගන්න හෝ අඩුපාඩුවක් හෝ එහෙම නැත්නම් කුණු වෙලා මැරෙන ශරීර හෝ ඒ જાතිය එකක්වත් තිබුණේ නැහැ. අඩුපාඩුවක් වෙන දෙයක් අනියමට උදව් කරපන් කියන්නේ එහෙම කිසිම දෙයක් ඕනකමක් තිබුණේ නැහැ. මෙන්න මෙහෙම කාලයක් තිබුණා. ඔය කාලේ වෙනුන ලෝක සත්‍යයට කිසිම දෙයක අවශ්‍යතාවයක් නැහැ. මොකද හේතුව දස අකුසලයේ හේතු වෙන චේතනා මාත්‍රයක්වත් පහළ කරන්න හේතුවක් නැති කාලයක් වෙයි කියන්නේ. ඒ නිසාම තමයි සත්‍යයකට හිංගියක් හිංසාවක් කෙරිච්ච නැති නිසා ඒ කාලේ හැදිච්ච ලෝකයක් ඊට අනුකූලයි. කිසිම දුකක් කරදරයක් බාධකයක් නැති වෙන විදිහේ සොයන් පෝෂිත ස්වභාවයක් සොයන් ජාතයි කියලා කියන්නේ ස්වභාවයෙන්ම ඒ කර්ම වේගී ස්වභාවීට අනුකූලවම හටගන්න දේවල් මිසක් මහන්සි වෙන්න උත්සාහ කරන්න වීර්යය කරන්න කිසිම දෙයක් නැහැ ජීවත් වී පැවැත්තට. දුකක් කියලා ඉන්න දැනගන්න දෙයක් නැති කාලයක් දැනෙන්නේ නැහැ. මෙන්න මෙහෙම ආරම්භක කාලයක් තියෙනවා. ඔන්න ඒ කාල සීමාව තුළ ඔය දුක්ගෙන දෙන ඒවා උපදින කාලේ නෙවෙයි. එදා ඒ කාලේ මොනවද තිබුණේ? අර තමන් කරගත්ත යහපත් කුසල ධර්ම නිසා. ඒ වගේම ඒ කාලේ වෙනකොට මේ දස අකුසලයේ මාත්‍රයක්වත් පාපයක් සිද්ධ කරන විදිහේ හේතනා නැగిලා නැති ලෝකයක ස්වභාවය නිසා අනුසේ තියෙනවා. කරුණු ආව නැගෙන්න හේතු දිනා මිසක් පරිසරය තුළ එහෙම එකක් නැගෙන්න හේතු නැහැ. දැන් මේ කාලෙත් එන්නේ හුස්ම අඩු වෙන්න පටන් ගත්තොත් ඊට පස්සේ මොකක් හරි ක්‍රමවේදයක් ඉදුණා නම් එහෙම ඔක්සිජන් එකතු කරලා වනේ හුස්ම ගන්න කියලා ක්‍රමයක් ආවොත් ලෝකෙ ඔකොටෝ වටා කරකනවා වාතේ. මොකද ඒක අත්‍යවශ්‍යම ජලයටත් වැඩි අත්‍යවශ්‍යයි ප්‍රයෝජනවත් වාතේ ජීවත් වෙන්න. දැන් ජීවිතය රැක ගැනීමට අවශ්‍ය අත්‍යවශ්‍ය අංගය නිසා මුළු සේහත වේදන් කරලා හරි හුස්ම ටිකක් ගන්න ලෝකයා පෙළඹිනවා. ওই දිගෙම හිගවුණු ඕකට විශාල පොරයක් එනවා. ඔක්සිජන් පෙට්ටි හොරකම් කරගෙන යන මහා මංකොල්ල කන්න පටන් ගන්නවා. ඔහොම ක්‍රමයක් ලෝකයාවත් එහෙම ඔක්සිජන් පෙට්ටියක් 6 මාසයක් ඉදර පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට 6 මාසයක් ඉදර සල්කක් ගන්න ඕනේ. හැබැයි රුපියල් ලක්ෂයක් ඔක්සිජන් පෙට්ටියක් කියලා ඕවගේ කාලයක් ලෝකයාවත් එහෙම ඔක්සිජන් දුවේ හුලන් ටිකක් හොරකම් කරගන්න මරා ගන්න මංකොල්ල ගන්න වගරයක් කරලා අඳුරා ගන්න. එහෙමත් කාලයක් එනවා. මොකද ඒක හේතුව හිඟවුනොත් එහෙම සිද්ධ වෙන හැටි. ඒක අවශ්‍යතාවයත් එක්කලා හිඟතාවයත් එක්කලා ලෝක සත්‍යයා ඒ දේවල් වලට ගැටෙනවා. හොරකනවා, හොරකම් කරනවා, ඒවා ලබා ගන්න, මරා ගන්නවා, ගහ ගන්නවා, හිංසා කර ගන්නවා. අන්න ඒ වගේ දෙයක් තමයි අද වාතයේ දේව කරන්නේ නැති. වාතයේ ඇතිවදන් තියෙන නිසා අයි වගේ සියල්ල ඇතිවදන් වාතයේ වගේ ඒ කාලේ තිබුණ නිසා කිසිම දෙයකට හොරකම් කරන්න, මරා ගන්න, ගහ ගන්න, රණ්ඩු වෙන්න, අයිති කර ගන්න කිසිම ඕනකමක් තිබුණේ නැහැ. ඒ මමයේ වගේ කියන බදා ගැනීමකට ඕනකමක් තිබිච්ච නැති නිසා. ඒ නැති වුණේ අර පසුතලයේ තිබිච්ච නිසා මිසක් අභ්‍යන්තරයේ සුද්ධ වෙලා තිබිච්ච නිසා නෙමෙයි. අභ්‍යන්තරයේ අනුසය එහෙමමයි. හිඟ වුණොත් මරා ගන්න, ගහ ගන්න ගති ලක්ෂණේ අභ්‍යන්තරයේ එහෙමමයි. හිඟ නැති නිසා, ඇතිවදන් තියෙන නිසා ඒව රණ්ඩු වෙන්නේ නැහැ, දඟලන්නේ නැහැ. ඒ නිසා පාපය කරගන්නේ නැහැ. අන්න එහෙම ඒ කාලේ පාපයෙන් බේරිලා මිනිස්සු හිටියේ. ඉතින් මෙන්න මේ වගේ කාල සීමාවක යමක් හටගත්තා නම් අන්නේ හටගත් එක බොහොම ප්‍රියමනාපයි. හැබැයි කවදා හරි තත්වය ක්‍රමප්‍රමීන් පාපීට නැඹුරු වෙනකොට දස අකුසල් චේතනා පහල් කරන්න පටන් ගන්න තැන් පටන් ගන්නේ. ඔන්න ඔය කියන හොඳ හොඳ ගති ලක්ෂණේ සුභ ස්වභාවයේ යහපත් දෙයක ඉපදීම නැති වෙලා ගියා. හටගත් දෙයක් විපරණාවෙටපත් වෙලා වෙනසට දුකයි කියන තත්ත්වෙ පටන් ගන්න අදහස ආවේ ඔන්න ඔය ධර්මයේ අධර්මයේ ඉඳ ආරම්භ වෙන කාලේ. හටගත්තේ හොඳ දෙයක්ම නිසා, යහපතට හේතු වෙන දෙයක්ම නිසා, පැවැත්ම තුළ හරදරයක් දුකක් නොවන නිසා. ඒකේ විනාශයටපත් වීම වෙනසීම ජරා ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ට හේතු වෙනවා කියලා ඔය න්‍යාය ධර්මයේ ගොඩනැගුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ හටගත් දේවල් විපරිණාමයටපත් වෙලා වෙනසෙන්න හේතුනේ පාප ධර්මයන්ගෙන් ගෝචර වෙලා පාප ධර්මයන්ට බැස නිසා. එන අද්දීන දුක් කරදර කියන්නේ සුඛ වශයෙන් හටගත් දේවල් විපර්ණාමයට පත් වෙලා වෙනසීමේ ප්‍රතිඵල. එන ශෝක පරිදේ දුක දෝමන උස්ස උපායාස කියන ඒවා දුකට හේතු වෙන දයක් හට ගන්නකොටම එනවා කියලා දුකට දෙන දේව හටගත්තා කියන්නේ සැපතට බුදු වෙච්ච මූලික ලෝක සාත්‍රී විපරිණාමයට පත් වෙලා වෙනසුනහම හටගත් ශෝක පරිදේ මුලස් තමයි ඔය තියෙන්නේ. එනං එන හට ගැනීම උප්පත්තිය බලන්โดනේ දුක්වල ඔය කියන දේ නෙවෙයි. ඒ නිසා කියනවා ලෝකයේ මුලින් පහළුනේ ධර්මයේ පස්සේ අධර්මයේ පහළුනේ කියලා. කියන්නේ ඔය හේතුව උඩ. මුලින් ධර්මයේ පහළ වුණා. අධර්මයේ පස්සේ පහළ වුණා. අන් ධර්මයේ පහළ වෙච්චාම දුක් විඳින දේ ඇති වෙන්නේ නැහැ. තමයි බ්‍රහ්ම කල්පික මිනිස්සුන්ගේ කාලෙදී ධර්මයේ පහළ වෙච්ච ලෝකයේ දුක් විඳින එකක් හටගත්තේ නැහැ. ඊට පස්සේ තමයි අධර්මයේ පහළුනේ සත්‍යා ක්‍රමක්‍රමයෙන් අර සසර ගති ලක්ෂණයට අනුකූලව ක්‍රමක්‍රමයෙන් නිර්මාණයේ කරගත්තා. කොච්චර ලැබිලා තිබුණත් මට පළවෙනි වෙන්න ඕනේ. මට විශේෂයක් ඕනේ. ඇයි මේ මම සමව ඉන්නේ? මේක තමයි කෘතඥ ගතියේ තිබෙන මහා කැත කුණු ගතියක් අභ්‍යන්තරේ හැඟවිලා තියෙනවා. අනික් කෙනාට වඩා ලොකුකමක් මට ඕනේ. අනික් කෙනාට වඩා විශේෂයක් මට නැද්ද? මට මොකද මේ සමව ඉන්නේ ඇයි මම? මෙන්න මේ කුණ තමයි ඉස්සෙල්ලාම ඉන්නේ. කෘතඥ මානසිකත්වයේ ගතිය නිසා කවදාවත් සමව බෙදාගෙන හදාගෙන කාලා ඉන්නවා කියන එකේ ඉඳ බෑ. ඒක එපා වෙනවා. ඊට වඩා මමත්වයේ ලොකු වෙන්න පටන් ගන්නවා. අර අනුසය මතුවෙලා ආයෙනවා, හැඟවිලා තිබිච්ච කෙලෙස් මතුවෙලා ආයෙනවා යටපත් වෙන්න. එහෙම බෑ. මට මොනවා හරි විශේෂයක් ඕන. මොකෙන්ද විශේෂය ගන්න ඉන්නේ? අනික්කවටත් වර තියෙන ඔක්කොම තියෙනවා. එක දෙයක් තියෙනවා විශේෂය මතුවෙන්නේ. සසරේදී කරගත දෙයක් එක එක ශාරීරියට හැලරුවෙන් එනවා. ඉන්ද්‍රියන්ගේ වෙනසෙන් පොඩ පොඩ ඉඳ පටන් ගන්නවා. මෙහෙම ආපුවම කෙනෙක්ගේ ඉන්ද්‍රිය ප්‍රබෝධයි. වර්ණේ ටිකක් පැහැපත් වැඩි. සම්පත් කාටත් එකසේ කණ්ඩ බොණ්ඩ හැමදේම ලැබුණාට කිසිම අලුපාඩුවක් නොවුණාට සසරේ කර්ම ශක්තියෙන් කරගෙන ආපු ඒ ගති ලක්ෂණය අර කයට ඉඳ පටන් ගන්නවා. ඉඳ පටන් ගත්තාම පෙලක් අය හැඩ වැඩ පොඩ්ඩක් වැඩි වෙනවා. ඒ ගතිය කෙරෙන්න පොඩ්ඩක් අළු වෙනවා. ඔන්න මමත්වයේ පතුරවා ගන්න බලාපොරොත්තු මනසට හොඳ පසුතලයක් ආවා. මම ලස්සනයි, තොපි කැතයි. මම තොපිටලා විශේෂයි. වර්ණ වේදී තමයි ඉස්සෙල්ලාම ආවා කියන්නේ. ලෝකයාගේ ගැටීමට ලෝක ආරම්භයේදී ආවේ ඉස්සෙල්ලාම වර්ණ වේදී. ඊට පස්සේ ලස්සන ලස්සනෙම වරිල්ල. ඒකේ වලාම ලස්සන එක ප්‍රධානයි. එයා තමයි රජා. ලස්සනේ කී තමයි රැදින. අද රූපරාජිනී රූපරාජී තෝරන්. ඕවායි ක්‍රමයක් එදත් තාම ස්වභාවය. කර්ම වේගය නිසා එක එක්කෙනාගේ ගති ලක්ෂණේ නව පුතජන නිසා ඒක උද්දා වෙනවා ඒ ආපු ස්වභාවය. මෙන්න මේකෙන් තමයි වර්ණ ભેදියක් හටගෙන වර්ණ ભેදිය නිසා කොටසක් වර්ණවත්තයි එකතු වුණා ගොඩ ගැහුණා. වර්ණේ අඩු වෙච්චෙම මඩවන්න පටන් ගත්තා. එක් හට්ටිය ගොඩ ගැහිලා අනික් අය මඩවල. ගොඩමඩ හටගන්න හේතු ඔන්න ඔතනයි හටගත්තේ. හැබැයි ඕක පොතේ නෑ ඔය පොඩ්ඩ. ගොඩමඩ හටගත්ත හැටි. ගොඩමඩ හටගත්තා කියන නිසා හේතුවක් නැසෙ ඵලයක් නෑ කියලා ධර්ම නියමයක් තියෙනවා නිසා. එහෙනම් මොකද්ද මඩ හටගත්තේ ඇයි? ඇයි ගොඩ හටගත්තේ? එහෙම ක්‍රම වේදයක් ලෝකේ හටගත්තේ ඇයි? ගොඩක් මඩක් හටගත්තේ මොකද? එතකොට ඊට පස්සේ මොකද කරන්නේ? තමන්ගේ ගොඩ ලොකු කරගන්න අර මඩෝන පැත්තට තමන්ගේ බලයේ දියත් කරනවා කියලා එකක් එන. දිය අත් කරන්න ගියට පස්සේ තමයි දිය කියලා කරන්නේ ගොඩයි මඩයි දියයි වෙන්නේ. එක පැත්තක් ගොඩ, එක පැත්තක් මඩ, මඩත් එක දින පැත්තේ දිය අත් වෙලා තියෙනවා. ජලයේ වෙන්ුණා. ගොඩ කියලා කරසා හයියට වෙන්ුණා. ගියාම එරෙන තැවරෙන මඩ කියලා කරසා අපි වෙන්ුණා. ලෝකේ හට ගැනීමට ගති ලක්ෂණත් එක්කලා බාහිර පරිසරයේ ඇති වෙන වටිනාමයන් ඇති වෙන ආකාරය. ඔන්න ඔයාලට එන්නේ නැ මොකද උනේ? ක්‍රමක්‍රමයෙන් අපි අකමැති දේවල් ලෝකේ පහළ වෙන්න පටන් ගත්තා. එන අකමැති දේවල් පහළ වෙන්න මුලක් තිබුණා. යමක ජරා මරණය. ඉස්සෙල්ලාම ධර්මයේ යහපත තිබුණා. ඒක ජරාවටපත් වෙනකොට, ඒක මරණයටපත් වෙනකොට, ඒකින් හටගත්තා වූ ශෝකයට හේතු වෙන පරිද්දේවයට දුකට දොම්නසට උපායාසයට හේතු වෙන දේවල් හටගන්න පටන් ගන්නවා. අන්නේ ಜಾති තමයි පස්සේ හටගත්ත ಜಾති. එන ಜಾතිපත්ත්‍ය ජරා මරණ ශෝක පරිද්දේව දුක්ඛ දොම්නස උපායාස සම්බන්ති කියන එක තමයි ওই සිද්ධාන්තයේ තියෙන්නේ. එන ඉස්සෙල්ලාම අපිට ධර්ම ಜಾති තමයි පහළ වුණේ. ඒවා ජරාවට මරණයට පත් වෙනවා ওই ක්‍රමයට. එතකොට තමයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන් ලෝකෙ ගොඩනැගෙන්නේ. ඊට පස්සේ එහෙම ಜಾති දකින්න හම්බ වෙනවා. ඒ නිසා ඒවා එනකොටම දුකයි. තවත් හොඳ හොඳ හරියක් තියෙනවා නම් ගෙවෙනකොට දුකයි. දුක්ඛාරි සත්‍ය දකින්න ඔය ක්‍රමයට දකින්න ඕන. දැන් මේ කාලේ වෙනකොට මතු වෙලා එනකොටම දුකේවා තියෙනවා. මොකක්ද? මුලදී තිබ්බ ධර්මයට අනුකූල දේ ජරාවට මරණයට පත් වෙනකොට. ඒ නිසා ගොඩනැගින්නාව ශෝකයේ පරිදේව දුක දෝමනස උපායාසයන්ට හේතු වන්නා වූ දේ ගොඩනැගෙන නිසා ඒවා එනකොටම දුකයි. අර හොඳ දේවල් ගෙවෙනකොට දුකයි. තියෙන කාලේ දුක ආවි නෑ. මෙන්න මේ නිසා දුක හට ගන්න ක්‍රම දෙකක් හැදුණා. නරකේවා ගොඩනැගෙන්න හේතුවක් හැදුණා. ඒවා එනකොටම දුක් වුණා. හොඳ දේ ජරාවට මරණයට පත් වුණා මුලදී තිබුණ හොඳ දේ විතරයි. ඒක ජරාවට මරණයට පත් වෙනකොට ශෝක පරිදේව දුක් දොමන සුභායාසයන් ගොඩනැගෙන්න පටන් ගත්තා. මෙන්න මේ ක්‍රමවේදී තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගත්තාම මේ ධර්මයේ පැටලෙන්නේ නැහැ. එතකොට ජරා මරණ හේතුවෙන් හටගන්නා ඒ වාලිස දැන් යහන්නේ හඳුනා ගන්න ආකාරයේ උදාහරණ සහිතව පැහැදිලි කරලා දෙන්න කියලා මේ ඉල්ලීම කළේ. දැන් තේරෙන්න ඕනේ ජරා මරණ වනවද ජරා මරණ නිසා හටගන්න දේවල් වනවද? එතකොට මොනවද ජරාවට මරණයට පත් වෙනවා කියලා කියන්නේ? ඉතින්ලාම හොඳ දේවල් ජරාවට මරණයට පත් වෙනවා. මොකද ධර්මයේයි පළවෙනියට ලෝකෙ පහළ වුණේ කියලා කිව්වේ ඒකයි. ධර්මයෙන් කවදාවත් අධර්මයක් දුකක් කරදරයක් පහළ වෙන්න බෑ. මේ කියන්නේ ලෞකික ධර්මයේ නිර්වාණ ධර්මින් නම් යමක් පහළ කරන්නේ පහළ වෙච්ච අපකේම නිදහස් කරනවා මිස. මේ ලෝක ධර්මයේ තිබෙන්නා වූ ධර්මානුකූල පැත්තයි මේ කිව්වේ. එයා ධර්මයෙන් පහළ කලේ කවදාවත් දුක් කරදර දෙන පැත්තක් නෙමෙයි. ආස්වාද දෙන පැත්තක්. ඒ පැත්ත තමයි එදා තිබුණේ. කවදා හරි පාප ධර්මයන් ගැති වුණාට පස්සේ අර ගුණධර්ම පැත්ත ජරාවටපත් වුණා මරණයටපත් වුණා. ඒ කියන්නේ ගුණධර්ම පිරිහිලා යෑමට කිව්වා ජරාව කියලා. ඒ වගේම ඒක ඉවර කෙලවරීමක් වුණා නම් අත්හැරී ගියා නම් එතන දකින්න නැතුව ගියා නම් අවිද්‍යාව වුණා නම් ඒකට කිව්වා මරණී කියලා. අන්න ගුණධර්මයන්ගේ ජරා මරණ නිසා අගුණ ධර්මයන්ගේ උප්පත්තිය පහළ වෙන පටන් ගත්තා. ඒවා ඔක්කොම ශෝකයක් පරිද්දේවයක් දුකක් දොම්නසක් උපායාසයක් උප්පත්තියත් එකම අරන් ඉනෝ. ඕකෙන් ශෝක පරිද්දේව උපදින්න පටන් ගත්තේ එතන උපත නෙමෙයි ඊ කියන්නේ. මූලික උපතේ ජරා මරණ නිසා දෙවෙනි උපත් ඔය තියෙන්නේ. ශෝක පරිද්දේව දුක දොම්නස උපායාසයන්ගේ සම්භාවන්ති කිව්වේ ඒ සම්භාවනේ. නැන උපත. එතකොට හොඳ දේ ජරාවට මරණයට පත් වෙන නරක දේ උපදිනවා කියන එකයි ඔය කිව්වේ. උපදීම දුකක් වෙනවා. හටගන්නේ දුකක්මයි. විඳින සිද්ධ වෙන්නේ දුකක්මයි. අතුර කොළොත් 1000ක්මයි. අන්න ඒවා උපතේදී සුඛ වශයෙන් ආවේ නැහැ. උපතේම දුකව සම්භවන්ති කිය පහළ වුණා කියන එකයි. ජරාව මරණේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවන්ති වුණා. සම්භවේ වුණා. ඒවා උපන්න. එනම් යම ජරාවට මරණයට පත් වෙනකොට උපදිනවා තව දෙයක්. ඔන්න ඕකේ මුලින්ම ආවේ ධර්මයේ නිසා ධර්මානුකූල දේ ජරාවට මරණයට පත් වෙනකොට අධර්මයක් උපන්න. අධර්මයේ ස්වභාවයක් තියෙනවා. ඇසුරු කරන කර මොහතක් පාසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන් ලක් වෙනවා. ධර්මයන් විනාශ වෙලා ගියාම ධර්මයට අනුකූල යමක් පහළ වුණාද ඒක පිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යුක්තයි. ඒක විනාශයට පත් වෙනකොට ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන් බාධනය වෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේක තමයි මේ ජරා මරණ කියන්නේ. ඉතින් මේ කයට පමණ සීමා කරගන්න බෑ. මේ එක දෙයක් කියන එකක් විතරයි කයේ ජරා මරණ. ජාති කියන එකට ගත්තේ මිනිස් උපතන. ජරා මරණ දෙක මිනිස් ජරාව සහ මිනිස් මරණය. ජාති කියන ගත්තේ ගුණයක් නම් ඒ ගුණේ කෙවිලා යන එක. ගුණේ වෙනසිලා යන එකට කියනවා එහි ජරාව එහි මරණය. ගුණේ ගෙවුනොත් මොකද උපදින්නේ? අගුණයක් ඉපදිනකොට මගේ ප්‍රයෝජනෙටයි ගුණේ ගෙවෙන්නේ. අගුණේ ගුණ නැගිනවා. සම්භවන්ති වෙනවා. එහෙනම් ඒකෙන් අගුණේ මොකද පහළ වෙන්නේ? ජරා මරණ ශෝක එනකොට ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයක්ම පහළ වෙනවා මිස වෙන පහළ වෙන එකක් නැහැ. ඒකයි ඒකේ ස්වභාවය. එතකොට ජරා මරණ කියන වචනේ පෙන්වන්නේ ඔය ටිකයි. කයේ ජරාව ගැන කිව්වොත් කෙස් පැහිීම, ලොම් හැලීම, නියපොතු ඇද වෙලා යනවා, දත් ටික වැටිලා යනවා, හංකඩ හැලි වැටෙනවා, ඉන්ද්‍රිය දුර්වල වෙලා යනවා, ඇස් පේන්නේ නැතු යනවා, කන් ඇහෙන්නේ නැතු යනවා, කොන්ද කුදු වෙනවා, හැර විදිය යනවා වගේ වෙවුල වෙවුල යන්න වෙනවා, කාය ශක්තිය නැති වෙනවා. මේ જાතිය තමයි කායික ජරාවක් හැටියට, ව්‍යාධිය හැටියට පෙන්වන්නේ. જાති ජරා උපාංග එකන ව්‍යාකාරින් ඉ නැතුව ඔහොම ජරාවටපත් වෙනා කොයිලේ මන සුස්මඩිය ගියා මලා. ඒ තමයි එක සම්මත ජරාවක් සහ සම්මත මරණය. නව ජරා මරණය මෙහෙම සූළු දෙයකට සීමා කරලා නැහැ. මේ ජරා මරණ විග්‍රහ කරන්න ගියාම වචන අප්‍රමාණයි, පද අප්‍රමාණයි, මෙයා නිරුක්ති අප්‍රමාණයි. මේ පද්දිත සමපදී හැම දෙයකට මේ ආකාරයි කියලා පෙන්නනවා. ප්‍රමාණ කරන්න බැහැ සාගරයේ වැස්සාවා කිව්වේ ඒකයි. එහෙනම් ජාතිපත්‍ය ජරා මරණ විග්‍රහ කරන්න ගියොත් අපේ ජීවිතේ ඉවර වෙයි. යන්තරමර දැනුවත් වුණා නම් ඒ දැනුවත් වෙච්ච එක විග්‍රහ කරලා මෙන්න ජාති මේවත් ජාති මේවත් ජාති මෙන්න මෙහෙමත් ජාති කියලා ඔබ පටන් ගත්තොත් එහෙම කියන්නේ ජීවිත කාලය වෙනකන් ජාති විග්‍රහ කරලා ඉවර කරන්න බෑ කියලා කටෙන් කියන්නේ කියොත් එහෙම ඒ තරම් අප්‍රමාණයි. නැවත ඒ සියල්ලම මහා ප්‍රඥාවට ගෝචර වෙනවා කියා ගන්න බැරි වුණා. ඇත්ත වශයෙන්ම මේ රෝගී තියෙන හටගත් ඒවැ පොඩි පොඩි පුංචි පුංචි වෙනසක් පරසක් කරනවා නම් යමක උපතක් යමක විනාශයක් යමක ජාතිය තවදීක ජරා මරණය. ඒක නේද මේ ලෝකේ හැමදෙනම තියෙන්නේ. ජාතිනවානේ ජරා මරණවාන තියක් ලෝකේ කොතනකවත් මොන තැනකවත් රූපයකවත් වේදනාවකවත් සංඥාවකවත් සංකාරයකවත් විඥානයකවත් නැහැ නේ කියලා. කෙටියෙන් සම්පින්දන කරලා ওই ටිකේ දැනගන්න. ඔබ විග්‍රහ කරලා දෙන්න කිව්වොත් එහෙම කවුද විග්‍රහ කරලා ඉවර කරන්නේ? සාගරයේ වැස්සා වගේ කියන්නේ ඒකයි. කෙටි කරලා ගත්තාම ප්‍රඥාවට ගෝචරයි. විග්‍රහ කරන්න කිව්වොත් එහෙම කාලේ යනවා ගෙවිලා යනවා මිසක් ඕක කරලා ඉවරයක් කරන්න බෑ. ඊදා කියන මේක අවබෝධ කරගන්න. ධර්ම අවබෝධය ලබා ගත්තාම අප්‍රමාණ ධර්ම අවබෝධයක් ලැබිලා. ඉතින් ලැබුව අවබෝධය ප්‍රකාශ කරන්න කිව්වොත් එහෙම වචන නැහැ කියලා ඉවර කරන්න බෑ. කොච්චරකට අවබෝධ වුණාද? ජාති විග්‍රහ කරන්න යනවා. ඉතින් ඔබ විග්‍රහ කරලා පෙන්වන්න ගියොත් ජාති කියන වචනේට ගෝචර වෙච්ච කොච්චරද? යම්තාක් සත්ව කොට්ටාස ඇතනම් ඒ සියල්ලම සත්ව ජාති. අපි මුලින් ලොකු ලොකු කාණ්ඩ වශයෙන් ජාති විග්‍රහ කරන්න පටන් ගත්තා. එයාගේ ඒ සත්වයින් තිබෙනා කෙස් තිබුණා නම් ඒ එක එක කෙනාට තියෙන එක එක ජාති කෙස් ජාති. ලොම් ඒක තව ජාතියක්. නියපුරු ජාති, දත් ජාති, හං ජාති, මත් ජාති, නහර ජාති, ඇට ජාති, ඇට මිදුළු ජාති. දැන් ඔය වගේ මේ ශරීරයේ තියෙන කොටස් ඔක්කොම තව තවත් ජාති. අතරමඟ තියෙන අසුරු ජාති. ඕකේ බලවා මගේ කෙත් ජාතිය වගේ නෙවෙයි අනික් කෙනා එකේ. පොඩ්ඩක් වෙනසක් තියෙනවා. තව කෙනෙක් ගත්තාම ඊට වඩා වෙනසක් තියෙනවා. ලොම්, නියපොතු, දත් ඔක්කොම ඒවා. ඇඟේ තියෙන කොටස් කොච්චර එක සමාන වගේ වෙන්න තිබුණා. එක්කෙනෙකුට එක්කෙනෙක්ගේ හැම කොටසකම පුංචි පුංචි වෙනසකුත් තියෙනවා. ජාති වෙනස්කම්, ජාති ප්‍රභේදෝ ඔක්කොම. ওই විදිහට ජාති විග්‍රහ කරන්න ගියොත් සජීවී ජාති, අජීවී ජාති. හතරන් හිදි මුතුමැණික් කියන්නේ තවත් අජීවී ජාති. ඒවත් ජාති වලටයි තියෙන්නේ. ඒවත් විවිධ ප්‍රභේද තියෙනවා. ලෝහ ජාති, ගල් ජාති, පස් ජාති, ගෙඩි ජාති, කොළ ජාති, ගත් ජාති. ඔය ඔක්කොම ජාති තමයි. ඔය වචනෙත් එක්කම ජාති තියෙනවා. ඔය හැම එකක්ම හටගත්තා නම් ඕකට ගෙවීමක් තියෙනවානේ සම්මතියෙන් පෙනෙන ස්වභාවය තියෙන්නේ. දිරනවා, කැඩෙනවා, බිඳෙනවා, ගෙවෙනවා මෙහෙම ගිහිලා ඉතින් ඒ ಜಾති නාමයකින් සම්බන්ධ කරලා සම්මත කරගෙන හිටියා. ඒ සම්මතයෙන් කියන්නේ බැරි තත්ත්වයටපත් වෙලා ඒ ජරාවට යනකම් ගිහිල්ලා. ගෙවිලා ගෙවිලා හැරිලා ගිහිල්ලා. ආයිත් එහෙම ಜಾතියක්ද මේ කියලා බලුවම එහෙම ಜಾතියක් කියන්නේ බැරි තත්ත්වයටපත් වෙලා. ස්වභාව විනාශ වෙලා ගිහිල්ලා. ගෙඩි ಜಾතියක් ගන්නවා. ඉදිච්ච ගෙඩි ಜಾතියක් ගත්තා. බැලුවා මේක මොකද්ද? අඹ ගෙඩියා. සුවඳයි, රසයි, පෙනුමයි ඔක්කොම තියෙනවා. තවත් තුන හතරක් ගියා. බලපුවාම මේක මොකද්ද? ඒක කුණු වෙච්ච අඹ ගෙඩියක්. දැන් කළු වෙච්ච අඹ ගෙඩියක්. අඹ කියන වචනේ කියන්න පුළුවන් වුණාට ඉස්සෙල්ලා කිව්ව මේක හොඳ අඹ ගෙඩියක් කියන වචනේ දැන් ඉක්ම ගියා. අනේ හොඳ අඹ කියන જાතිය ඉවරයි. දැන් තියෙන නරක වෙච්ච අඹ. ඊට පස්සේ කුණු වෙච්ච අඹ කියන සම්මතිය දීලා. දැන් ඉවේලි තනන දිලා ගියේවා. පොඩු වෙච්ච ඒවා. දැන් කුණු වෙච්චාව කියන්නත් බෑ, හොඳාව කියන්නත් බෑ, ගැටාව කියන්නත් බෑ, පැහිච්චා කියන්නත් බෑ, ඔක්කොම ඉක්මවලා ගියා. ওই හැම එකම જાති තමයි මේ යන්නේ. ඒ අජීවී අඹ ගෙඩිය ගත්තාම අඹ જાතිය જાති වේදෙන හැටි. දැන් පුරවන්ත જાති කියලා ඉවර කරන්න කිව්වොත් එහෙම මේ ලෝකේ අපිට දැන් ওই පොඩ්ඩ තේරුණා නම් ওই ටික වැටුණා නම් දැන් අපිට වැයිද જાති කියාගෙන යන අපේ ජීවිතේ තියෙනකම්. ඒක කො මේවත් જાති, මේවත් જાති මුළු ජීවිතේ තියෙනකම් අඹ ගෙඩිය ගත්තා, කොස් ගෙඩිය ගත්තා, දෙල් ගෙඩිය ගත්තා, ඉතින් පුවක් ගෙඩිය ගත්තා, පොල් ගෙඩිය ගත්තා, ඔක්කොම එක එකට જાති විග්‍රහ කරන්න ගියාම ඉතින් ගෙඩි જાති වල જાති විග්‍රහ කරන්න ගියාම අපේ ජීවිත කාලය ඉවරෙන්නේ නැද? ඉවර කරන්න පුළන්ද කියලා. මේ එකයි දෙකයි තුනයි කියන්නේ જાති කියන්නේ මෙව්වයි කියලා අවබෝධ වෙනවා. ඒ හැම එකක්ම වෙනස් වීමක් තියෙනවා, වෙනසිලා යනවා ඒ ස්වභාවය. ඒකත් අවබෝධ වෙනවා. જાතියක් හැබැයි නම් ජරාවේ මරණී කෙලවරනවා කියන්නේ ඇත්තද? ඔයින්තර ලෝකයක් නැහැ. ඔන්න අවබෝධයක් ආවා. දැන් ওই අවබෝධය තමාට එකක් නැහැ විග්‍රහ කරන්න විමර්ශනය කරන්න ගියේ නැහැ. එකක් දෙකක් තුනක් විමර්ශනය කරලා බලනකොට ওই අවබෝධය ආවනම් ලෝකය කියලා කියන්නේ જાති කියන්නේ පවතින හදාතින එකක්වත් නැහැ. ආත්ම දෘෂ්ටියත් ඉවරයි. ආත්ම වශයෙන් බැඳුණ නම් ওই જાති කියන එකක් යම් දෙයක සදාතනික නැත්නම් ඒවා ජරාවට මරණයටපත් වෙනා මොහොතක් පාසා විපරණාවටපත් වෙලා වෙනසෙන දේවල් නම් ඒවෙන් හටගත්ත දේවල් වලින් තවත් જાති කියලා සම්මත කරගත්ත දේ වචනයක් මිස තව සදාතනික දෙයක් කොහෙද ලෝකේ තියෙන්නේ? වේදනා තුලත් නැහැ, රූප තුලත් නැහැ, වේදනා තුලත් නැහැ, සංඥා තුලත් නැහැ, සංකාර තුලත් නැහැ, විඥාන තුලත් නැහැ, ලෝකේ තුලම නැහැ. ලෝකේ දැක්ටි ගත හිත ලෝකේ කියන යමක් ඇත්නම් ඒ සියල්ල තුලම නැහැ. ওই ටික හරියට අවබෝධ වුණා නම් සක්කාය දිට්ඨිය එතනම ඉවරයි. සෝවාන් ඵලයටපත් වෙන්න යමක් දැනගත්තද? ওই වළින්න ඕක දැනගත්තා. ওই පොඩ්ඩින් ඉඳි ඇති. අන්න දැනගන්න ක්‍රමින්. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරන ඕවෑ උඹලා හිතාලා වගේ උඹලා අල්ලා ගන්න හැදුවනේ මොනවද අල්ලන්න තියෙන්නේ වල අල්ලා ඔයලා. විමර්ශනය කරලා බලන්න. ජාතිවල ස්වභාවය ඕක නම් දැන් මොන ජාතියද ඕනේ කියන්නේ? මොන ජාතියද බැඳින්න හදන්නේ? මොන જાතියද හරියක් තියෙන්නේ? මොන જાතියක හිටිය තුරට සදාතනික හම්බ වෙයිද? සදාතනික ප්‍රයත්නක ඉන්න, ප්‍රියමනාප ප්‍රයත්නක ඉන්න જાතියක් ලෝකෙ තියෙයිද? තියෙන න්‍යාය මොකද්ද? එහෙම ප්‍රියමනාපයෙන් කොච්චර ඉඳ හැදුවා? මොහොතක් පාසා විදිලා විනාශ වෙලානේ જાති ස්වභාවයක් ඇති ජරා මරණයටපත් වෙන ලෝකයක් හැරෙන්නේ. තවත් සදාතනික ලෝකයක් ඔතනකවත් මාත්‍රියක්වත් නැහැ කියන එක මට වැටහුණා. ඒක න්‍යාය ධර්මයේ වැටහුණා. එහෙනම් ඉතින් ගොවිත එහා මම මොකද? කොතනද මම ඉතින් නිගමනය කරගන්නේ? කොතන ඉන්න ඕනද කියලා මම පතන්නේද? කොතන ඉන්න ඕනේ? කොතන සත්‍යෙලපත් වෙන්න මේක හොඳයි කියලා නිගමනය කරන්නද? තීන්දුවක් දෙන්න එකක් නැහැ නේ එහෙමනම්. එහෙනම් මොකද තීන්දුව? කොහේ ඉඳ මොන જાතිය හොඳද? මට පතන්න හොඳයි කියන්නේ අල්ලා ගන්න හොඳ જાතිය කියලා ගන්න නිගමනය කරන්න එකක්වත් කොසලකවත් නැහැ. එහෙනම් මොකද ගන්න තියෙන්නේ? තීන්නේ ගල්ලාගත්ත එකක් නැත්නම් අත්තරල් කෙලවර කීමේ සැබෙන මොකද කොහේ අල්ලන්නේ? චන්දරාගේ නිදහස වෙන අවනත. නිදහස් උනාට වාදේ නිදහසේ පිහිටියාට වාදේ කොහේ පිහිටන්නේ? ලෝකෝත්තර වුණා. ලෝකෙන් ඈතරයි. ලෝකෝත්තරදී මොනවා කතා කරන්නේ? ලෝකේ මම කතා කරන්නේ මේ මානතිකත්. ඒ ලැබුණු ස්වභාවයේ අවබෝධය මොකෙන් කතා කරන්නේ? මෙන්න මේ අවබෝධයටයි යථාබෝධය කියලා කියන්නේ. යථාර්ථයේ වැටෙන්නේ ඔන්නෝයි ධර්ම න්‍යායෙට. ඔන්නෝයි අවබෝධඥානෙ. ඕකට කියනවා ලෝකෝත්තර නුවණ. ලෝකෝත්තර ඥානෙ ලෞකික දෙයකින් පෙන්වන්න බැහැ කිව්වේ ඒකයි. ඔන්නේ ලෝකෝත්තර නුවණ තමයි මාර්ගඵල අවබෝධය ලැබෙන්නේ. පාලි ලැබිනේ අවබෝධය ලැබිනේ ඔබට. වෙන මොන හිතකින්වත් ලබන්න බෑ. අතීත හිතකින්වත් අනාගත හිතකින්වත් වර්තමාන කියන හිතකින්වත් එහෙම නැත්නම් සමාධි ඵලයකින්වත් ප්‍රථම ධානයේ හිතකින්වත් ද්විතිය ධාන චිත්තයෙන්වත් තෘතිය ධාන චිත්තයෙන්වත් චතුර්ථ ධාන චිත්තයෙන්වත් එහෙම නැත්නම් ආකාසානන්තයතර ආදී අරූප චිත්තයකින්වත් එහෙම හේකින්වත් දකින්නේ බෑ නිවන්. දකින්නේ මොකෙන්ද? ලෝකෝත්තර චිත්තයෙන් ඔන්නෝ 15 වෙනි ඔය ධර්ම මිනිහි කරගෙන යනකොට ධර්ම න්‍යාය වටහා ගන්නකොට මේ ಜಾති කියන ඒවෙන් තොර වුණ ලෝකයයි කියලා එකක් නෑ. ලෝක ස්වභාවය එක්ක මොනවා හරි නාම ಜಾති එහෙම නැත්නම් රූප ಜಾති. ඒ නම් ගොත් යාගෙන අපි මොනවාට භාවිතා කළා. ඒක මොහොතක් නෑර විපරිණාමයටපත් වෙලා වෙනසිලන ಜಾති. වෙනස් වෙන ಜಾති ඒවැ තියෙන්නේ. ඒ ಜಾති තුල ඉන්න එක හදා ගන්න එක හැදෙන්න එක බැලුවොත් එහෙම හැදෙන්න වටනා එකක් ඕ ඒ වෙන හැදිලා ඉන්න එකක් ඇත්තේ නෑ. ඒවා ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා. ඒ ජරාවටපත් වෙන වර්ණයටපත් වෙන එකත් උනේ ඉඳ ගියොත් එහෙම ඒක අල්ලා ගන්න ගියොත් මං අකමැති දියක් ඒකට සිද්ධ වෙනවා. ඒවා ඉච්ඡසේ කැමති සී නැති දේවල්. එන අනිච්ච දේවල්. අනිච්ච දේවල් පස්සේ අල්ලා ගන්න ගියොත් මොකද වෙන්නේ? ඉච්ඡ වශයෙන් අල්ලා ගන්න ගියොත් ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාසයන් ගොඩ නැගෙනවද? ඒකට මූණ දෙන්න සිද්ධ වෙනවා. එතන පටන් ගිනම ඒකට තරඟ කරන්න ගියහම අවිද්‍යාවෙන් අල්ලගත්තා වටිනවා කියන. එනවා වටිනාදී රැකගන්න තරඟ කරනවා, දඟලනවා, pore කරනවා, දූෂ්‍ය වෙන මානසිකත්වයේ උදා වෙනවා. අර වෙන්නා වූ ලෞකිකත්වයේ තියෙන යම් ධර්මයක් ඇද්ද? ලෝක ධර්මයේ ඉක්ම යනවා. අධර්මයේ බැඳෙනවා. අධර්මය නිසා දුක්ඛ දෝමනස උපායාසයන් පාල කරන්නා වූ යමක් ඇද්ද? ඒව ගොඩ නැගෙනවා. ඒ වට කොටු වෙනවා. එහෙනම් හොඳ හොයන්න ගිහිල්ලා දුකට වැටුණා. දුකක් ගොඩ නැගුණා. දුකේ විදිහේ සිද්ධ වෙන දුක් ජාති පහල වෙනවා. ඒවත් ජාති. ඒව ජරාවට මරණයටපත් වෙනවා. හැබැයි අර මානසිකත්වයේ තව තවත් ඉන්න සාකල් යලි යලි පහල වෙන්නේ අධර්මික දේවල් නිසා, ධර්මික දේවල් නෙමෙයි. මුලින් ධර්මයේ පහළලා ඒකේ විදහැරගත්තා. අර අවිද්‍යාවනේ බහැලා. අවිද්‍යාව නැගී හිටපු නිසා. ඊට පස්සේ අධර්මයේ පහළ වුණා. අධර්මයේ පහළ වෙච්ච ශෝක පරිදේව දුක් දෝමනස උපායාසී යමක නිස්පාදනය කරනවාද? ඒවට මොන දෙන්නේ සිද්ධ වු. ඒවත් ජරාවට මරණයටපත් වුණාම යලි යලිත් අධර්මයේ ගොඩනගලා ගෙන තාකල් නැවත වාරයක් ධර්මයට කවද්ද එන්නේ? එන තාකල් ඔහුට අධර්මයේ විපාකයෙන් බේරෙන්න බැහැ. අවිද්‍යාව නිසා හැමලියෙම ධර්මයේ වහනවා. අධර්මයේ ගොඩනගනවා. ඒස අවිද්‍යාවෙන් බේරෙන්න බැරි නිසා ඒ සත්‍යයල කවදා විමුක්තියක් ලබන්නේ? ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ලෝක විනාශයක් වෙන දවසක් එනවා. ලෝක ඒක ධර්මතාවය. විනාශ වෙලා ගිහිල්ලා විනාශ වුනහම ඒ හේතුවෙන් අර ඇලි ගැලී ඉන්න බලාපොරොත්තු වෙච්ච නරකේවා පස්සේ යන්නවත් හොඳේවා පස්සේ යන්නවත් ඉතුරු වෙන්නේ නැතුව දෙවිලා යන කාලයක් එනවා. දෙවිලා ගියාට පස්සේ ආයතරයක් අර ස්වභාවිකත්වයට පත් වෙන ලෝක ධර්මතාවය තුළ ධර්මතාවයට පත් වෙන අවස්ථාවක් ඇවිල්ලා ඒකින් ආපස්සට බඹලෝට යනවා. ඒකින් ආපහු වෙනවා ওই ක්‍රමෙට. ඉතින් ඕක තමයි දුක් විඳිනවා තෙන්නේ යනවා. යථාර්ථයකින් ඥානයකින් මිදිරියන් දිහින් ප්‍රඥා පහළ කරන ධර්මයේ හම්බෙන්නේ නැති තාක්කල්, ඒ බුදුදහම තේරුම් ගන්නේ නැති තාක්කල් මිදීමක් සත්‍යයට නෑ, අනාතයි. ඔන්න ඔක සෝල්ට වගන්න යදම් මිසාවි. එතන දකින්නවා මේ ජරා මරණ හැම මොහොතකම සිද්ධ වෙනවා. ජාති ක්ෂණික ජාති සම්මත කරගන්නා විවිධාකාරයි. මිනිස්යා කිව්වහම මිනිස් ජාතිය. ඒ ජාතිය කියලා සම්මත කරගත්තා උපතේ වඩා මරණේ දක්වා මිනිස් උපතේ ඉඳන් සම්මතිය තියාගත්තා, නමක් තියාගත්තා එයා හඳුන්වන්නේ. ඉතින් ගුණසේන, පියසේන, ගුණදාස, ජයපාල මොනවා හරි ගමනේ තියාගන්නවා එයාට ගැලපෙන නම. උපතේ වඩන් එයා හැමවයි. ඉතින් ආ මේ කවුද? එයා තිබනවා ගුණසේන. දැන් පොඩි එක ඉස්කෝල් ගියා. පුතාගේ නම කියන්නේ ගුණසේන. ඊට පස්සේ ඕම ගියා. කසාදෙන් ගියා. මොකද්ද මහත්තයාගේ නම? ගුණසේන. ජාර හැරවිඩියා කරා යන්නේ කවුද? දැන් ගුණසේන හරියනා කියලා දැන් යන්නත් බෑ ගුණසේන. තවත් ගුණසේන හැමෝවා. ඔහොම කියලා වැටලා. ආ ගුණසේන වලාන. නාමයේ දිර නැතුව ගුරුගේ ඇදිරුවා. ගුණසේන එහෙමවා ගියා කරන එක. මලාට පස්සේ දැන් නැද්ද ගුණසේන? ගුණසේන මලා. ගුණසේනගේ නවත් මලාද? නවත් ඇද වුණාද? නවට වයස ගියා. නෑ ඒ නවට නම් වයසක් එහෙම කියන්න එකක් නෑ. එයාට අපි හැඳින්වන නමක් තියලා ගුණසේන කියලා. ඒ ගුණසේන නම් හඳුන්වපු සතර මහා භූතියන්ගෙන් හටගත්ත රූපය තමයි සම්මත නමක් තියාගත්තේ. ඒක වෙනස් වෙලා වෙනස් වෙලා ගියා. එන වෙනස් වෙලා ගන්නේ මොකද උනේ? රූප විවිධාකාර ජාතීන්ගෙන් ජාතීන්ගෙන් වෙනස් වෙලා ගියා. නාමී යම කැමතිවද? ඒ නාමයෙන් අමතන යමක් ඇත්නම් ඒ නාමී දැන් පවත්න්නේ ඒ ආකාර ස්වභාවයක් හඳුන්වන්න. නමුත් ජීවත් වෙලා ඉන්න කෙනෙක් ඒ ජීවිතයේ අවසානිකන් ඒ නාමයෙන් ආමන්ත්‍රණය කරන්න හැකියාවක් තිබිච්ච ස්වභාවයක් නිසා අවුරුදු ගණනකට ඒ නමින් ඇමතුවා. ඊට පස්සේ ඒ නමින් අමතන්න කෙනෙක් දැන් නැහැ. අන්න ඒ වගේ ස්වභාවයක් එනවා. ඒතරක අමතන්න යම් කිසි ආකාරයෙන් ওই ගුණසේන කියන නමින් ආමන්ත්‍රණය කළාම ඒ රූපේ එක ධීර ධීර යනවා. ඒ රූපේ නිසා ඇහ කන දිව නාසය ශරීරය එතන තියෙනවා. ඒ තමයි ගුණසේන කියන කෙනාගේ කය ස්වභාවය. ওই ඇහට රූප, කන්ට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට ස්පර්ශ දැනෙනවා. ඒ දැනෙන මොහොතේදී ඒ රූපයක් ඇහැට එන මොහොතේදී ඒ මුල් කරගත ස්පර්ශය දැනෙනවා. ඒක ඒනකන් විතරයි. ඒ දැනෙනකොට වේදනාවක් පහළ වෙනවා. ඒක දැනෙනකන් ඒක ස්පර්ශය එනකන් විතරයි ස්පර්ශය නිසා වේදනාව. කන්ට ශබ්දයක් ඇහෙනවා. ශබ්ද ස්පර්ශ වෙනවා ඒ ශබ්ද එනකන්. ඊට පස්සේ ඒ ශබ්දේ ස්පර්ශ වෙන වෙන ගන්න දැනීමක් පහළ වෙනවා. ඒ හොත සම්පස්සේ වේදනාව. ඉතින් නාසයේ ස්පර්ශයක් එනවා. ඔක්කොම එකට ඉන්නේ. ඒ ස්පර්ශය එනකන් ඒ ධර්මිය පහළ වෙනවා. හටගත්තා ගෙවිලා ගියා. හටගත්තා ගෙවිලා ගියා. එහෙනම් රූපයක් ඇතුළු කරපු වේදනාවක්, සංඥාවක්, සංඛාරයක්, විඥානයක් ආවනම් ඒකත් සිද්ධ වෙනවා. මොකද ඒ මොහොතියා බිඳිලා ගියා. ඒ ආවා බිඳිලා ගියා. ඔය ටික සිද්ධ වෙනකොට ඒවත් ඔක්කොම ಜಾති තමයි. ඇත් ಜಾති, රූප ಜಾති, චක්ක විඥාන ಜಾති, චක්ක සංපස්ස ಜಾති, චක්ක සංපස්ස වේදනා ಜಾති. එහෙනම් නාම රූප දෙකම ಜಾති. දැන් ಜಾති වල ස්වභාවය මොකද්ද? හටගත්තා නම් ඒ මොහොතේ මේක ජරාවට පත් වුණා, මරණයට පත් වුණා. ඉතින් ඕවැම් මොනව හරි හොඳයි කියලා ගත්තා නම් තියාගන්න එකක් නැහැ. ඒක ජරාවට පත් වෙනවා, මරණයට පත් වෙනවා. ඕව ඇතුරු කරන් ගිහ දෝෂේ මානසිකත්වයක් හටගත්තා නම් අධර්මයේ ගොඩ නැගෙනවා. අධර්මයේ නිසා ශෝක පරිදේ දුක දෝමනස උපායාසයන් හේතු වෙන්නා වූ දේවල් ගොඩ නැගලා දෙනවා. ඒවා උපදිනකොටම දුකයි. දුක්ඛ දුක්ඛයට භාජන වෙනවා එතකොට. ඒවත් ගොඩ නගා ගන්න ආයතනයක් උත්සාහ කරනකොට සංඛාර දුක්ඛයත් ඒකට එනවා. එතකොට අපි කැමැති දේ කැමැති ආකාරයට වෙනස් ආකාරයෙන්පත් වෙනකොට අනේ වෙනස් වෙනවා නේ වෙනස් වෙනවා නේ කියලා විපරිණාම දුක්ඛයක් එනවා. මේ දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ කියන මේ දුක් තුනකින් පීඩිත වෙවි සත්‍යය සැප හොය හොයා යනවා. අධර්මයේ වහිනවා සැප හොයාගෙනම ගිහිල්ලා. අධර්මයේ නිසා ශෝක පරිදේව දුක් දෝමන සුභායාසයන් වාජන වෙනවා. ඉතින් මේක තමයි මේ මොහොතක් පාසා සිද්ධ වෙන ක්‍රියාවලිය. ඉතින් දැන් මේ අහන්නේ මොකද්ද? ඉතින් ওই ටිකම ඒ මොහොතේ හට ගන්නා දේවල්. ඒවා ඒ විදිහ හට ගන්න ආකාරයත් උදාහරණ දුක හට ගන්න හැටි, ජරා මරණයට පත් වෙන හැටි, හට ගන්න හැටි කොහොමද කියයි මේ අහන්නේ. ওই ටික තේරුම් ගන්න ඕන ක්‍රමෙට වෙන හැටි. ඉතින් ජරාව කියලා කියන්නේ ඒ මතුවන යම් ස්වභාවයක් ඇද්ද? යම් රූපයක්, යම් වේදනාවක්, යම් සංඥාවක්, යම් සංකාරයක්, යම් විඥානයක් යම් මොහොතක විද්‍යාමාන වුණා නම් ඒක හේතුවක් නිසාම ගොඩ නැගුණා. ඒකට අවශ්‍ය කරන පත්‍ය පහළ වීම නිසාම ගොඩ නැගුණා. කවදාවත් චක්කු විඥානියක් ගොඩ නැගෙන්න බෑ. ඇහැක් නැත්නම්, රූපයක් නැත්නම්, ඒ දෙකේ ඝට්ටනයක් නැත්නම්. ශබ්ද සෝත විඥානියක් ගොඩ නැගෙන්න බෑ. කනක් නැත්නම්, ශබ්දයක් නැත්නම්, ශබ්දේ කනට වැදිලා හිටන් ඒ අනුකූලව ආපු ඒ ස්පර්ශය ආවි නැත්නම්. ඒ වේදනාව ගොඩ නැගෙන්න බෑ. ඒ විඥානිය පහළ වෙන්න බෑ. ගාන විඥානයක් කියලා යමක් ආවනම් ඒක දැනෙන්නේ සුවඳ. කවදාම සෝත විඥානයේ සුවඳ දැනෙන්නේ නැහැ. චක්කු විඥානයේ සුවඳ දැනෙන්නේ නැහැ. චක්කු විඥානයේ පෙනීම දැනෙනවා. සෝත විඥානයේ ඇහෙන එක දැනෙනවා. ගාන විඥානයේ ගන්ධය දැනෙනවා. වෙන එකක් දැනෙන්නේ නැහැ ඒක කරනවා. ඒ විඥානයේ ගෝචර හරියක් තියෙනවා දැනෙන්නේ. ජීවා විඥානයේ රහ දැනෙනවා. ඉම්බට රහ දැනෙන්නේ නැහැ. සද්දියාවට රහ දැනෙන්නේ නැහැ. ඒ වගේම පෙන්වට රහ දැනෙන්නේ නැහැ. ඒ වගේම ස්පර්ශයට කයට ස්පර්ශ දැනෙනවා. ඉතින් ඇහැට ගන්න දිවටනාසයට කයින් ගන්න ස්පර්ශ ලබන්න බෑ. මෙන්න මේ විදිහට ඒ ඉන්ද්‍රිය කියන ඒදී දැනෙනවනේ. ඒක හේතුවකින්මයි ඒ දැනීම ගොඩ නැගුණේ. දැනීම ගොඩ නැගුණේ ඒ ඉන්ද්‍රියට ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදීන් ඒ අරමුණු ස්පර්ශ වෙච්ච නිසායි. ස්පර්ශ වුණේ ඇහැට රූප කන් ශබ්ද ගැටිච්ච නිසායි. ඒ ස්පර්ශ ලැබුණේ ඇහැ රූපයක් කනක් ශබ්දයක් ආදී වන්නා වූ ආධ්‍යාත්මික බාහිර ආයතන තිබිච්ච නිසායි. ඒ ආයතන ඇති වුණේ නාම රූපයකින් ඒවා ගොඩ නැගිලා තිබිච්ච නිසායි. ඒ නාම රූප ඇති වුණේ විඥාන හේතු කරගෙන පහළ වෙලා තිබිච්ච නිසායි නාම රූප. ඒ විඥාන ගොඩ නැගුණේ සංඛාරයන්ගෙන් පහළ කරගත්ත නිසායි. ඒ සංඛාර හිතින් කයින් වචනින් ඒවත් පියයි කියලා ගොඩ නැගුණේ අවිද්‍යාවේ නිගමනයේ වැහැගත්ත නිසායි. අවිද්‍යාවේ නිගමනයට බැහැගත්තේ අසත්පුරුෂ ආශ්‍රය නිසා, සත්පුරුෂ සේවනයක් නැති නිසා, තමන්ට මොට බව අත්තර ගන්න ක්‍රමයක් නැතුව ඒ පස්සෙම ගිය නිසා. හේතු නැති එකක් වල ඔබ පහල ගන්නෑ. සියල්ල පහලලා තින්නේ හේතුවකින්. ඔන්න හේතු බල ධර්ම. මේ හේතුන්ගේ මේ ඵල පහලුණා නම් ඒ වැතුණු ස්වභාවය බලාගෙන එනකොට දුක්ඛස්කන්ධය පහලුණා නිසා වෙන මොකද පහල වෙලා තියෙන්නේ? මොකක් නිසාද? අවිද්‍යාව යද අරගල්ල බැරිය සත්පුරුෂ ආශ්‍රය, සත්පුරුෂ සේවනයක්, කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිච්ච නැති නිසා, ආර්ය දර්ශනයක්, ආර්ය සම්පත්තියක්, ආර්ය ශ්‍රවණයක් ලැබිච්ච නැති නිසා, ඕක තෝරා ගන්න බැරි නම් තමන්ට නිගමනය කරගන්න බැහැ. දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද? දුකට වැටෙන්නේ කොහොමද කියන දෙකම. සැප හොයාගෙන දුකට වැටෙන පැත්තේ යනවා. ඒ නිසා විද්‍යාවෙන් වෙහිලා. මේක තමයි මේ ලෝක ස්වභාවය. ඉතින් ඕක ධර්මානුකූලව මෙහෙම දැකලා තෝරා ගන්න ඕනේ. මොකද මේ ප්‍රශ්නේ දවස් කීපයක් ඇහුවා. නමුත් මේකට උත්තරේ දෙන්න වෙලාවක් හම්බුන්නේ නැහැ. අද උංගලි මහුණෙත් ඒකයි හොඳයි ඒක දැනගත්ත එක. ඉතින් මේ විදිහට එදිනදා ජීවිතයේදී අපට විඳීමට සිදුවන සියලුම දුක් වීඩාම 15 ජාති ජරා මරණයට පත් වීමෙන් හට ගන්නවද කියලා මේ අහන්නේ. දැන් ඔබ තේරුම් ගන්න ඕනේ දුක් වීඩා හටගන්නේ හොඳ ජාති ජරාවට මරණයට පත් වීම නිසා, ඒ හේතුවෙන් පහළ වෙච්ච ඒවා නිසා. ඒ නිසා තමයි කියන්නේ දුක්ඛ ජාති පහළ වෙන්නේ අධර්මී. අධර්මී යමක් පහළ වුණා නම් පහළ වෙනකොටම දුක්ඛ දෝම නසුපායාසයන්ගෙන් පිරීලා. සුඛ ජාතියක් ආව නම් ජරාවට මරණයට පත් වුණාම ඒ හේතුවෙන් ශෝක පරිදේ දුක්ඛ දෝම නසුපායාසයන්ට විහෙදරපත් වෙනවා. එක පැත්තක් අනියමල වෙච්චදී කිය. තිවිච්චදී ගැවිලා ගියා කියලා ඇති වෙන්නා වූ ශෝක පරිදේ දුක්ඛ දෝම නසුපායාසය එතන සිද්ධ වෙයි. අධර්මී යමක් ගොඩනැගුණාම අනේ මට විඳින්න වෙලා තියෙන දේ කියලා දුක්ඛ දෝමනසුපායාසය ශෝක වර්ධිය සහිතව ගොඩනැගිනවා. ගොඩනැගින ක්‍රම දෙක. සැපදියා හොඳ දෙයක් තිබුණා ගෙවිල යනකොට අනේ මට වෙච්ච දෙයක්. මට මෙහෙම තිබිච්ච එකක් නැති වුණා නේද කියලා ශෝක වර්ධිය දුක්ඛ දෝමනසුපායාසය ගොඩනැගිනවා. අදන්නේ යම පහළනහම අනේ මට විඳින්න වෙලා තියෙන දුක් කරදරයක හැටි කියලා. තමන් ඒ මොහොතේ විඳින දුක දැකලා අනේ ශෝක වර්ධිය දුක්ඛ දෝමනසුපායාසයන්ට වාදිනවා කියලා එහෙම දුක් වෙනවා. ඔය දුක දෙයාකාරකින් එනවා. තිවිච්චදී නැතිවීමේ දුක එක ක්‍රමයකට එනවා. දුකක් ගොඩනැගුණාම ඒක විඳින්න සිද්ධ වෙනා උපතේ පණන් එන දුක තව විදියකින් ගෙවන්න සිද්ධ වෙනවා. ඒකට කියනවා දුක්ඛ දුක්ඛය. ඒවා ගොඩනගා ගැනීමට මොකද කරන්නේ? තමන්ට විච්ච දෙයක් දැකලා අවිද්‍යාවේ නිගමනයේ බහැලා සැපක් ගොඩනගා ගන්න උත්සාහ කරනේවට කියනවා සංඛාර දුක්ඛය. අර තමන් හොඳයි හොඳයි කියන එකක් ගෙවිලා විනාශය ලැබෙනකොට ඇති වෙන දුක්ඛයට කියනවා විපරිණාම දුක්ඛය. ඔන්න තුනකින් ලෝක සත්‍යය තුන් ආකාර දුක්ඛයකින් දුක් විඳිනවා. දැන් මේක තෝරාගත්තාම දැන් වැටහෙන්න ඕනේ මොකද්ද මේ දුක්ඛාරිය සත්‍ය කිව්වේ? දුක්ඛාරිය සත්‍ය තෝරාගන්නකොට ඔන්න ඔහොම සැපයි කියන ඒවා දුකයි කියන ඒවා ඒ වාගේ මෙවට සඳහා සම්බන්ධිත වෙලපිලෙන් දුක නැගින්නා වූ ක්‍රම තුන ඔය විදිහට දකින්න ඕනේ. දැක්කම හොඳට පැහැදිලි වෙනවා මේ දුක්ඛාරිය සත්‍ය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න හේතුව ලැබෙනවා. දුක්ඛ සමුදයක් දකින්නවා. අවිද්‍යාවෙන් නොවටිනාදියක් වටිනවා කියලා තේරුම් ගත්ත හැටි. මේ මොහොතක් පාසා ජරාවට මරණයට පත් වෙන ධර්මතාවියක් ඇත හිමි දේවල් තමයි මේ ලෝකේ තියෙන්නේ කියලා. ඒ න්‍යාය ධර්මයේ ඥානීන් දැකගත යුතු සත්‍ය නුවණින් දැකගත යුතු ඒ ටික වැටහිච්ච නැති නිසා ඒක ආර්ය ධර්මයේ ශ්‍රවණය කරලා නැත්නම් ආර්ය ධර්මෙහි අදක්ෂ නම් ඒක තේරුම් ගන්න බැයි නම් ඒ පුතත්ජන ගති ලක්ෂණයේදී ගතියක් තියෙනවා. අන්න ඒක අසෘතවත් පුතත්ජනයාට මේ දහම් තේරෙන්නේ නැහැ කියලා. සෘතවත් අරිය ශාවක සෘතවා අරිය ශාවක අසෘතවා පුතත්ජනෝ කියෝකයි. අසුතවා පුතජනෝ කියන කෙනා විද්‍යාවේ වැහිලා මේ දහම හඳාම්බුනේ නැත්නම් එයාට සුතවා ආර්ය ශාවක වෙන්න බෑ. අසුතවා පුතජනෝ කියන එකට කවදාවත් මේ දුක එනවා දුක විඳිනවා මිසක් මේ දුක කුමක් නිසා ගොඩනැගෙනවද මේ දුක කියලා තේරුම් ගන්න බෑ. මේක නේද මේ දුක් ප්‍රමේය කියන ඥානිය නෑ. මෙන්න දුක හටගන්නේ මෙහෙම කියලා දකින්න ඥානිය නෑ. දුක කියන එකේ ස්වභාවය මේක කියලා දකින්න දුකේ ස්වභාවය දකින්න ඥානිය නෑ. ඒ වගේම දුක නිරෝධී දකින්න ඥානිය නෑ. ඒ නිරෝධ කරන්නා වූ මග දකින්න ඥානිය නෑ. ওই ඥාන හතර පහළ නාම කියන නුවණක් පහළලා නුවණ ඇතෙක් වුණා. නුවණකාරීෙක් වුණා. නැල නුවණ ඇතෙක් වුණා කියනවා. නැල නුවණ කියලා කියන්නේ ඒකයි ඥානාර්ථේ ඥාන ඇස නුවණ ඇස. චක්කුම් උදපාදී වුණා කිව්වේ ඒකට. චක්කුම් උදපාදී කියන්නේ සෝතාපන්න වුණා කියන එක. දහම ඇස පහළ වුණා. ඒක ඔතෙන් පහළ වුණා කියලා නුවණකාරයා කිව්වේ. නුවණ ඇස පහළ වුණා කියන්නේ ඒකයි. නුවණ කියන ඇහැ කියන වචන දෙකම ගත්තේ ඒකට. ඔබ තෝරාගත්තා නම් මේ ජරා මරණපත් වීමෙන් හටගන්නා ආකාරය මේ විග්‍රහ කරලා දැන් මෙහි තෝරා ගන්න ඕනේ. ඉතින් මොකද කරන්නේ? වෙනෙහි කරන්න ඕනේ සත්‍යය දැකලා සත්‍යයට අනුකූලව. එතකොට තමයි මේ ධර්මයේ හොඳට තේරෙන්නේ. ඉතින් මේකේ ස්වභාවය මෙහෙම නේද කියලා අහගත්ත ධම්ම අනුව යලි යලි මෙනෙහි කරනකොට ওই ධර්ම අවබෝධයේ ඉඳින්නේ වැඩෙනවා. වැල්ල හිටන් හරේ පිහිටනවා. හරේ පිහිටියට පස්සේ අසාරයි කියලා වැටහිලා යම් චන්දරාගයක් තිබුණා ලෝකේට අත්තරින් වැලී මිදී කියලා පංචස්කන්ධී උපාදානිය මිදෙනවා. උපාදාන නිරෝධයෙන් භව නිරෝධ වෙනවා. භව නිරෝධයෙන් ජාති නිරෝධය, ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක වර්ධ දුක්ඛ දෝමනස පහයහ නිරුද්ධයන්ති. ඔක්කොම ඉවරයි. දුකෙන් නිදහස්. ඒ තමයි නිවන. මේක හොරගන්න ඕනේ විදියට. තේරුම් නැත්නම් තව නැවත අහලා විතර කරලා හොරගන්න.